जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
නිරෝෂි, ජන්මභූමි වැඩසටහන මේ විදිහට ගෝණයෙන් ප්‍රචාරණය වෙන්නේ අද දවස අවසන් වෙන්න හෝරා කිහිපයකට මත්තෙන්. ඉර බැහැලා ගිහිල්ලා කරුවල වැටිලා ඒ වගේම ආසේ තරු රටා හැදිලා තියෙනවා අපිට පේනවා මේ වෙලාවේ. ඉතින් හෙට උදෑසන අවදි වෙලා ආස දිහා බැලුවම ඉර පායනවා පේනවා. පැහැදිලි වලාකුළු අපිට පේන්න ගන්නවා. සමහර වෙලාවට ඒ තුලින් අපිට තවත් රටාවන් පේන්න ගන්නවා. ගහකුල සෙලවෙන රටාව වගේ දේවල්. වාඩි හිතේ නැද්ද නිරෝෂි, ලෝකයේ ඕනම තැනක ඕනම දෙයක් ඇතුළේ රටාවක් තියෙනවා කියලා. අපි දැන් සිටින්නේ ශීත ඍතුවේ. තව ටික කාලෙකින් අපිට නැවතත් ගිම්හාන ඍතුව පැමිණෙනවා. ඉතින් මේ සබහාදහම රටාවකට අනුව සිදෙනවා කියලයි මට හිතෙන්නේ.
ඕ කමිල, ඇත්තටම ඒ විතරක් නෙමෙයි, රටාව කියන එක අපි හැමෝටම හරි වැදගත් මාතෘකාවක්. ඇත්තටම හොඳ මාතෘකාවක් ඒක. අපි හැම කෙනෙක්ම දවසින් දවස මේ ජීවත් වෙන්නේ, කතා කරන්නේ, එතකොට අඳින්නේ පළඳින්නේ, මේ කරන කියන හැම දෙයක්ම රටාවකට තමයි කරන්නේ. හැබැයි ඒ වගේම තමයි ඒ රටාව සමහරක් වෙලාවට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන වෙලාවලුත් තියෙනවා. ඇතරම වරදින වෙලාවලුත් තියෙනවා. හැබැයි අපි රටාවක් හරියට හදාගෙන ජීවිතය සාර්ථක ගමනක් යන්න උත්සාහ කරන අය බවට පත් වෙන්න තමයි ඕනේ. ඇතරම කොහෙදියා හැරිලා බැලුවත්, කොතන බැලුවත්, කුමන ශාස්ත්‍රයක් දිහා බැලුවත්, අපි ගමුකෝ කලාව මේ ශාස්ත්‍රය දිහා බැලුවත් රටාව කියන එක ඇතරම තියෙනවා කමල. අපේ ලෝකය පෙළගහිලා තියෙන්නේ රටාවක් වටේ. මට හිතෙන්නේ ඒ විදිහටයි.
ඒ වගේම නිරෝෂි, ජීවිතය තුළ අප ජීවත් වෙන මේ රටාවන් සමග තවත් වැදගත් වෙන දෙයක් තමයි සබහාදහම කියන්නේ. අර මම කලින් කියපු රටාවන් සියල්ල සබහාදහම විසින් සිදු කරනු ලබන රටාවන්. සබහාදහම විසින් නිර්මාණය කරගත්ත අපූර්ව රටාවක් තමයි සබහාදහම තුළ සිදුවෙන දේවල්. සබහාදහම ඇතුලේ ඒ රටාව වෙනස්ම විදිහ රටාවක්. මේ රටාව ආරක්ෂා කරගෙන මේ රටාව ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. සමහරක් වෙලාවට අපි හිතනවා සබහාදහමින් පිටට පනින්න. හැබැයි එහෙම සබහාදහමින් පිටට පනින්න ගියොත් අපිට ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. කවදාවත් අපි හිතන විදිහට සබහාදහමින් පිට පනින්න පුළුවන් කමක් ලැබෙන්නේ නම් නැහැ. ඒ නිසා සබහාදහමත් එක්ක ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කමක් තියෙනකොට අපිට පුළුවන් අපේ ජීවිතය තව තවත් ලස්සන කරගෙන සුන්දර විදියට ගත කරන්න. සබහාදහමට ආදරය කරන්න. සබහාදහමත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔබේ ජීවිතය වගේම සබහාදහම සුන්දර වෙනවා. ලස්සන වෙනවා.
ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ මල් මාගතේ ආදර රන්ලදේ ඔබ ලැබෙන තුරා මයින් සිත සැනසුම දෙන්න සදා තනි කම නොදැනෙන්න කියා මහ බබු මට මැව්වයා හමු වෙන තුරු ඉන්න බලා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාළු මකා මල් මල් මාගතේ ආදරේ රන්ලදේ ඔබ ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකේ මට හිමි ආදරේ සොයමින් ජීවිතේ පාළු මකා මල් බාවතේ ආදර රන්ලදේ ඔබ ලැබෙන
සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම කතරම් දුරට වැදගත්ද කියන කාරණාව අපිට මතක් වෙන්නෙම අපිට මොකක් හරි ලෙඩක් දුකක් හැදුනට පස්සේ. හැබැයි ওই ලෙඩ දුක් හැදෙන එක වළක්වා ගන්න කටයුතු කළොත් රෝගයන් පිළිබඳ යම් වැටහීමකින් සිටියොත් අපිට බොහොම ලස්සනට hina වෙලා අපේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසාම තමයි ජන්මභූමි වැඩසටහන තුලින් අපි යම් ඉඩක් වෙන් කරලා තියෙන්නේ ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. සෑම දිනකම අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ එම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්.
ඔව් කමල, අපි හැමදාම වගේ නිරෝගීකම ගැන කතා කරනවනේ. ඉතින් කතාවකුත් තියෙනවනේ රජෙක් වුණත් වැඩක් නැහැ, ලෙඩෙක් වුණොත් කියලා. ඉතින් හැමදාම වගේ අදත් අපේ වෛද්‍ය සාකච්ඡාවකට යොමු වෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ගැස්ට්‍රයිටිස් පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක අද එකතු වෙනවා කායික හා ආන්ත්‍රික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක වෛද්‍යතුමා. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් නිරෝෂි.
ඩොක්ටර් ගොඩක් අය කියනවා බඩ රිදෙනවා සමහර වෙලාවට උදේට වමනට යන්න වගේ කියලාත් කියනවා ගෑස් වගේ කියලාත් කියනවා මේ වගේ ගොඩක් දේවල් කියනවා ඩොක්ටර් ඉතින් ඇත්තටම මොකද මේ ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ
ඕනිරෝෂි ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආමාශයේ පටකවල ඇතිවන ප්‍රදාහය මේකට හේතු ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම ආමාශයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩි වුණාම ඒ සාන්ද්‍රණය පටකවලට දරා ගන්නට බැරි වුණාම ආමාශයේ තියෙන පටකවල ප්‍රදාහයක් ඇති වෙනවා ගෑස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන් අපි දන්නවා ආමාශය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක් ආහාර දිරවීමට නමුත් යම් යම් හේතු නිසා මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය ආමාශයේ තියෙන පටකවලට දරා ගන්නට බැරි වුණාම ආමාශයේ පටකවලට ප්‍රදාහයක් ඇති වෙනවා ඒකෙන් ගෑස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන් ඒ වගේම තමයි අධික ලෙස මත්පැන් පානය කිරීම දුම් පානය කිරීම ඒ වගේම තමයි සමහර ඉන්ෆෙක්ෂන් විශේෂයෙන්ම H. pylori බැක්ටීරියා කියන ආමාශය ඇතුළේ තියෙන ඉන්ෆෙක්ෂන් එක නිසා ගෑස්ට්‍රයිටිස් කියන රෝගය ඇති වන්නට පුළුවන් ඒ වගේම තමයි විශේෂයෙන්ම අප ගන්නා නොයෙකුත් බෙහෙත් වර්ග නිසා විශේෂයෙන්ම ඇස්පිරින් ඒ වගේම නොන් ස්ටෙරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියලා අපි කියනවා ඒකේ උදාහරණ වශයෙන් මම කියනවා නම් අයිබුප්‍රොෆන් ඒ වගේම ඩයික්ලොෆෙනක් සෝඩියම් සහ පොටෑසියම් ඒ වගේ මෙෆෙනමික් ඇසිඩ් වැනි වේදනා නාශක ගත්තාම ආමාශයේ පටකවල ප්‍රදාහය ඇති වෙනවා ඒ මගින් ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇතිවන්නට පුළුවන් ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක වැනි තත්ත්වයක් ඇති වුණාම මානසික ආතතිය වැනි දෙයක් ඇති වුණාම ගෑස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන් ආමාශයේ වේදනාවක් ඇතිවන්නට පුළුවන් ඒ වගේම තමයි බයිල් රිෆ්ලක්ස් අපගේ පිත ආපසු ආමාශය තුළට ගැලීම නිසා ආමාශයේ මේ පටකවල ප්‍රදාහයක් ඇතිවන්නට පුළුවන් ඒ මගින් ගෑස්ට්‍රයිටිස් කියන රෝගී
ඇතරම වෛද්‍යතුමනි ගෑස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් ඇතිවෙන්නට මූලික වන කරුණු මොනවද කියලා අපි විශේෂයෙන් කතා කරමු. මොකද ඇත්තටම කිව්වොත් අපි කරන වැරදි ක්‍රියාවන් නිසා තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ කියලා හිතෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු.
ඕනි රෝෂි අප කරන වැරදි ක්‍රියා බොහෝ විට බලපානවා ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වයට. විශේෂයෙන් මත්පැන් පානය කිරීම, අධික ලෙස දුම් පානය, මෙම දුම් පානය කිරීමේදී මුගදෙනෙක් හිතනවා ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇති වන්න විදියක් නැහැ කියලා. නමුත් උදේට මතක තවාගත උදයක් තමයි දුම් පානය කරන කෙනෙකුගේ දුම පෙනහැල්ලට යන අතරතුරේ ආමාශය තුළ දුම ඇතුළුනට පුළුවන්. එමගින් ආමාශය ප්‍රටකවල ප්‍රදාහයක් ඇති වෙලා ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇති වන්නට පුළුවන්. ඒ වගේම තමයි අප ගන්නා ආහාරය, විශේෂයෙන්ම අප ගන්නා ආහාරයේ කැලරි වැඩි නම් විශේෂයෙන්ම බර ආහාර, තෙල් සහිත ආහාර, පැණි රස වැඩි ආහාර, කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර ගත්තාම ක්ෂණික ආහාර එවැනිදියල් ගත්තාම ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇතිවන්නට පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම රාත්‍රී ආහාරය ඉතාමත් අපි කියනවා හෙවි මීල් එකක් ගන්න කෙනෙකුට ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඇතිවන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් එමුනේ ගෑස්ට්‍රයිටිස් කියන රෝගීන්ට උපදෙස් දෙන උපදේශය තමයි රාත්‍රී ආහාරය පුළුවන් තරම් කලින් ගන්න, කලින් අරගෙන අඩු ගානේ නිදා ගන්නට පැය දෙකක්කටවත් කලින්. එතකොට නිදා ගන්න යනකොට ඒ ආමාශය දෙන ආහාර ටික කුඩා බඩවලට මේ යන්නට පටන් ගන්න ඉවර. ඒ නිසා බොහෝ නිදා ගන්නකොට ආමාශය හිස් වෙලා තියෙන්නේ. අන්න එවැනි තත්ත්වයකටදී ගෑස්ට්‍රයිටිස් ඇතිවන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්ව පරිදි ස්ට්‍රෙස් එකකින්ද ගෑස්ට්‍රයිටිස් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම තමයි අප ගන්නා නොයෙකුත් බෙහෙත් වර්ග නිසා විශේෂයෙන්ම සමහර වෙලාවට සමහර දුන ඇන්ටිබයොටික්ස් තියෙනවා, ඩොක්සිසිලින් කියන ඇන්ටිබයොටික් එක. මෙන්න මේ ඇන්ටිබයොටික් ගත්තාම ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇතිවන්නට පුළුවන්. ඒ වගේම තමයි අප ගන්නා වේදනා නාශක නිසා ගෑස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇතිවන්නට පුළුවන්. ස්ටෙරොයිඩ් කියන බෙහෙත් වර්ග නිසා ගෑස්ට්‍රයිටිස් ඇතිවන්නට පුළුවන්.
ඇත්තටම ඩොක්ටර් මං හිතන්නේ අපි ගොඩක් වැරදි ක්‍රියාවන් කරනවා. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔබේ පිළිතුරත් එක්ක අපි කරන වැරදි ක්‍රියාවන් මොනවද කියන එක පැහැදිලි වුණා. ඒ ක්‍රියාවන් නොකර ඉන්න තමයි දැන් අපි වග බලා ගන්නට ඕනේ. ඒ වගේම තමයි වෛද්‍යතුමනි ගෑස්ට්‍රයිටිස් නිවැරදිව හඳුනාගන්නේ කොහොමද? මොන වගේ පරීක්ෂණ වලට භාජනය වෙන්න ඕනේ කියන එක අපි ඊළඟට කතා කරමු.
ඕනි රෝෂි ගෑස්ට්‍රයිටිස් කියන රෝගය ප්‍රධාන රෝග ලක්ෂණය තමයි අපගේ පපුවයි බඩයි අතර තියෙන ප්‍රදේශයේ අධික ලෙස වේදනාවක් ඇතිවීම, බඩ පුරවා දැමීම, ඒ වගේම අධික ලෙස අපි කියන බර්ප් වෙනවා කියලා. අන්න ඒ වගේ අපිට කියන සම්බන්ධ ගුඩුස් යනවා කියලා. අන්න එවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම. අනිත් කාරණේ තමයි හොඳට මතක තබාගත යුතු කාරණේ තමයි රෝග ලක්ෂණ වල තියෙන ප්‍රබලතාවය අනුව ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේ ප්‍රබලතාවයක් අපි දකින්න එනටයි. එතකොට අපි කොහොමද මේක රෝගය ඩයග්නොස් කරන්නේ? දැන් ඒ පිළිබඳ වෛද්‍යවරයා ළඟට ගියාම වෛද්‍යවරයාට අවශ්‍ය පරීක්ෂණ කරන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන්ලා රෝගියා පරීක්ෂාවකින් පස්සේ අපි බොහෝ විට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන බඩේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණේ කරනවා. එමගින් ඒ වේදනාව ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස්ද එහෙම නැත්නම් තව හේතුකාරක තියෙනවද කියලා බලනවා. විශේෂයෙන්ම පිත්තාශයත් අපි දන්න ආමාශයදෙන පිත්තාශයත් තියෙන්නේ ඔය මම කියපු ප්‍රදේශයේම තමයි. එතකොට ඒකේ පිත්තාශයේ ගල් හිරුණාමත් එවැනි වේදනාවක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේ තමයි සමහර හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මෙම ගැස්ට්‍රයිටිස් කියන වේදනාවයි හෘදයාබාධ වේදනාවයි සමහර විට එකම ආකාරයෙන් මතුවන්නේ. ඒ නිසා සමහරට වෛද්‍යවරයෙක් අපිටත් අමාරු ඒ දෙක වෙනස් කරලා අඳුර ගන්න. ඒ නිසා වෛද්‍යවරයෙක් ඒ පරීක්ෂණ මාලාවකට භාජනය කරලා පස්සේ තමයි හරියට මේ කියන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් කියන රෝගය තමයි කියන එක. ඊට පස්සේ අපි කරන්නේ ගැස්ට්‍රොස්කෝපි කියන පරීක්ෂණ. ඉතාමත් පහසුවෙන් කරගත හැකි පරීක්ෂණයක්. ඔබ නිරාහාරව පැමිණිය යුතුයි. ඊට පස්සේ අපි කරන්නේ චූටි කැමරාවක තියෙන බටයක් වගේ දෙයක්, කැමරාවක් නෙමෙයි අතට දාන්නේ. චූටි බටයක් අපි දාලා ඒකේ පින්තූර වගේ ගන්න. ඒ මගින් ආමාශය තුළට බටේ දාපුවාම අපිට එනවා පින්තූර මේ ස්ක්‍රීන් එකේ. ඒ මගින් අපිට ඩයග්නොස් කරගන්න පුළුවන් මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය. ඒ නිසා ඕක තමයි ප්‍රධාන වශයෙන්ම මූලික පරීක්ෂණ ටික අප ගැස්ට්‍රයිටිස්ද නැද්ද කියලා රෝගී හඳුනා ගන්නට පාවිච්චි කරන්නේ.
වෛද්‍යතුමනේ, ගැස්ට්‍රයිටිස් ඇති පුද්ගලයෙකුට මොන වගේ ආහාර වලින්ද වැළකෙන්න ඕනේ? මොකද මං හිතන්නේ ඒ පිළිබඳව අපි කතා බහ කරන්නම ඕනේ. මොකද විවිධ මිත්‍යා මතක් තියෙනවා මේ. ඉතින් ඒ නිසා මොන වගේ ආහාර වලින්ද අපි වැළකෙන්න ඕනේ කියන එක කතා කරමු. ඒ වගේම තමයි ડોක්ටර් ඔබෙන් දැනගන්න කැමති නිරෝගී ආහාර වේලක් කියලා කියන්නේ මොකද්ද කියන එක.
ඔනිරෝෂි, මං හිතන්නේ අප ගන්නා ආහාර කෙලින්ම ගැස්ට්‍රයිටිස් රෝගයට බලපානවා. විශේෂයෙන්ම අප ගන්න ආහාරයේ කැලරි ප්‍රමාණය වැඩි නම්, අප ගන්න ආහාර ප්‍රමාණය ආහාර හෙවි මීල් එකක් නම්, එහෙම නැත්නම් අප ගන්න ආහාර ප්‍රමාණය තෙල් සංඝටකයේ වැඩි නම්, කාබෝහයිඩ්‍රේට් වැඩි නම්, පැණි රස වැඩි නම් ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. දහඟ දිනක් කියනවා මිරිස් සහිත ආහාර, ඒ වගේම දැවිල්ල තියෙන ආහාර ගත්තාම ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඉතිනින් වෙන්නේ ඒ මිරිස් එහෙම නැත්නම් ඒ දැවිල්ල තියෙන ආහාර ගත්තාම අපගේ ආමාශයේ ඒ වෙලාවට දැවිල්ලක් ඇති වුණා නම් බොහෝ විට මේක මේ දීර්ඝකාලීන ගැස්ට්‍රයිටිස් වල බලපෑමක් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම ගැස්ට්‍රයිටිස් වල බලපාන්නේ දැවිල්ල සහිත ආහාර වලටත් වැඩිය බර ආහාර ගත්තාම තමයි. කැලරි අධික, ෆයිබර් අඩු ආහාර, විශේෂම අපි කියනවා ක්ෂණික ආහාර කියලා කියන්නේ අනික් ක්ෂණික ආහාර වල අපි දන්නවා කැලරි ප්‍රමාණය වැඩි, රසවත් වැඩි, නමුත් ඇති ෆයිබර් ප්‍රමාණය ඉතාමත් අඩුයි. එතකොට මෙන්න මේවැනි ආහාර වලින් අපට ගැස්ට්‍රයිටිස් ඇති වන්නට පුළුවන්. ඒ නිසා ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට හොඳට මතක තියාගන්න යුතු දෙයක් තමයි සැහැල්ලු මේ පරිමාවෙන් අඩු ආහාර ගැනීම. විශේෂයෙන්ම රාත්‍රී ආහාරය ඉතාමත් සැහැල්ලු ආහාරයක් පුළුවන් තරම් නිදාගන්නට කලින් ඒ ආහාරය ගන්නට ඕන. අන්න එකෙන් අපට ගැස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය වළක්ව ගන්නට පුළුවන්.
වෛද්‍යතුමනි, අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ, මොකද අපි දන්නවා ගැස්ට්‍රයිටිස් වගේ දෙයක් හැදුරහම සමහර වෙලාවට කෙනෙක් ඒ පිළිබඳව එච්චර ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ඔය ගෙදර තියෙන මොනවහරි අත් බෙහෙතක් කරලා ඒ දේවල් මැඩපවත්වා ගන්න උත්සාහ කරන වෙලාවල් තියෙනවා. ඉතින් දීර්ඝ කාලීනව ගැස්ට්‍රයිටිස් වලට ප්‍රතිකාර නොකිරීමෙන් පිළිකා වැනි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්ද කියන එක අපි දැනගන්න කැමතියි.
ඔවුනේ රෝෂි, දීර්ඝකාලීනව ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය නිසා ඇත්ත වශයෙන්ම නොයෙකුත් කොම්ප්ලිකේෂන්ස් එහෙම නැත්නම් සංකූලතාවෙන් ඇතිවන්නට පුළුවන්. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා ගැස්ට්‍රයිටිස් කියන්නේ ආමාශයේ දෙන හයිඩ්‍රොක්ලොරික් අම්ලය ගල වශයෙන් ගත්තාම ඒක වැඩි වුණාම ආමාශයේ පටකොළ ඇතිවන ප්‍රදාහය. එතකොට ප්‍රදාහය වැඩි වුණාම ඊට පස්සේ ඒකට හරියට ප්‍රතිකාර නොකළොත් මොකද වෙන්නේ? ඒ ප්‍රදාහය වැඩි වෙලා ආමාශයේ තුවාල ඇතිවන්නට පටන් ගන්නවා. තුවාල ඇති වෙලා ඒ වගේ ලී ගැලීමට පටන් ගන්නවා. සමහර විට ඒ ලී ගැලීම මාරාන්තික වෙනවා. එතකොට ආමාශය ඇති වෙන්න පුළුවන්. ආමාශය සමග සම්බන්ධ වෙන කුඩා බඩවැලේ මූලික කොටස ඇති වෙන්නට පුළුවන්. අපි ඒකට කියනවා ඩුවඩිනම් කියලා. මෙන්න මේ ඩුවඩිනම් එකේ ඇල්සස් ඇති වෙන්න පුළුවන්. ආමාශයේ තුවාල ඇති වෙන්නට පුළුවන්. මේ තුවාල වලින් අධික ලෙස ලේ වාහනය වෙන්න පුළුවන්. මේ ලේ වාහනය සමහර විට මරණය පවා දක්වා දිවෙන්නට පුළුවන්. ඒ වගේම ආමාශයේ තුල මේ ලේවාහන වීම තුවාල පිපිරීම නිසා ඉදාමත් දැඩි සංකූලතාවයෙන් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ආමාශය තුවාල දීර්ඝ කාලයක් ප්‍රතිකාර නොකර තිබ්බොත් එහෙම පිළිකාවෙනී රෝගී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. නමුත් හරියටම මේක රෝගය ආමාශයේ තුවාල තියනවද, ගෙස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයේ තියනවද, මොනවද ඒ තියෙන රෝගී තත්ත්වයේ හරියටම නිශ්චය කරගත්තට පස්සේ ප්‍රතිකාර කිරීම එතරම් අමාරු නෑ. ඒකට ඒක ප්‍රතිකාර මාලාවක් තියෙනවා. ඔබගේ වෛද්‍යවරයා දන්නව කොහොමද ප්‍රතිකාර කළ යුත්තේ කියලා. ඒ වගේම තමයි ප්‍රතිකාරයේ යම් කිසි ගුණයක් තියෙනවද නැද්ද කියලා බලන්න සමහර විට අපි ආපහුවේ ගෑස්ට්‍රොස්කෝපි එහෙම නැත්නම් එන්ඩොස්කෝපි කියන පරීක්ෂණේ කරනවා. ඒ පරීක්ෂණ මාලාවෙන් පස්සේ මේක නිට්ටාවට සුව කරගන්න පුළුවන්. ඒ නිට්ටාවට සුව කරගත්තට පස්සේ මේක ආපහු මේක අපිට වැළඳෙනවද නැද්ද, මේක හැදෙනවද හැදෙනවද නැද්ද කියන එක සුඟක් වෙලාවට අපගේ ජීවන රටාවත් එක්ක අපි තීරණය කරගත යුතුයි. මම අර ඉස්සෙල්ලා කිව්ව පරිදි අපගේ ආහාර මේ පරිපාලනය, ඒ වගේම ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක, ඒ වගේම නොයෙකුත් බෙහෙත් වර්ග ගැනීමෙන් අපි වරිසං වෙන්නට ඕන. මෙන්න මෙවැනි දේවල් කිරීමෙන් අපට මේ රෝගයෙන් වළක්වා ගන්නට පුළුවන්, රෝගයට ප්‍රතිකාර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි රෝගෙන් ඇතිවන සංකූලතාවයෙන් මැඩපවත්වා ගන්නටත් පුළුවන්.
ඉතින් අද දවසේ මේ වෛද්‍ය සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණේ කායික හා ආන්ත්‍රික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක වෛද්‍යතුමන්. ඉතින් වෛද්‍යතුමනි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණාට. ජන්මභූමි හරහා අපි හැම දවසකම ඔබේ ජීවිතය ජය ගන්නට උපදෙස් ලබා දෙනවා. ඉතින් අද දවසේත් එලෙසින්ම ඔබ හට ජීවිතය ජය ගන්න කොහොමද කියලා කියා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි හැම කෙනෙක්ම කැමති පොහොසත් වෙන්න, ධනවත් වෙන්න. හැබැයි සමහර අය ඉන්නවා කොච්චර උත්සාහ කළත් ඒ අයට පොහොසත් වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ ගැන හිත හිත ඇත්තටම දුක් වෙන අවස්ථාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒ අය මොනවද කරන්න ඕනේ? ඉතින් ඔන්න ඔය හැම දෙයක් ගැනම කතා කරන්න අදත් අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ද සුගද්ද සිල්වා මහතාව. අමින්ද, පොදුවේ ගත්තහම මේ මාතෘකාව බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඇයි ගොඩක් අය උත්සාහ කළත් පොහොසත් නොවෙන්නේ කියන එක. ඉතින් අපි ඒ පිළිබඳව කතා බහ කරමු.
සුබ දවසක් ඔබ සීලු දෙනාටම. ආයිත් ඉතින් අපි ලංකාවේ ඉඳලා නවසීලන්තයේ අපේ ශ්‍රී ලාංකික ශ්‍රාවක මිතුරු මිතුරියන් වෙනුවෙන් ධනාත්මක දේවල් ටිකක් අදත් ගේනවා. ඉතින් අපිට අද යෝජනාවක් ආවා නවසීලන්තයෙන් මෙන්න මේ වගේ එකක්. මේ බොහෝ මිනිසුන් කවදාවත් පොහොසත් වෙන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මේ යෝජනාව ආපු ගමන් ටිකක් බය වුණා. මොකද අපි වැඩසටහන් කරන්නේ ලංකාවේ තියෙන පරිසරය සහ ලංකාවේ මිනිස්සුන් නිසා. මේක කොහොමද මේ කන්සෙප්ට් එක නවසීලන්ත ගැන මම දන්නේ නැතුව කොහොමද නවසීලන්තෙට ආවේනික විදිහට කතා කරන්න කියලා. ඉතින් නමුත් මට ලැබිච්ච පණිවිඩය තමයි නවසීලන්තේ හිටියත් අපේ මිනිස්සු තාමත් ලංකාවේ විදිහට තමයි පුරුදු පුහුණු වෙලා වැඩ කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයේ කන්ෆිඩෙන්ස් එක අරගෙන නිරෝෂලගේ අපි හිතුවා චූටි කරුණු ටිකක් කතා කරන්න කියලා. දැන් මෙතනදී කාරණා දෙකක් තියෙනවා, මේ පොහොසතා සහ ධනවතා කියලා. ඇත්තටම මේ අපි කතා කරන්නේ පොහොසත් කෙනා ගැන. දැන් ධනවතා කියලා කියන්නේ, පොහොසතා කියලා කියන්නේ ගොඩක් සල්ලි තියෙනවා, රිච් පර්සන් කියන එක. හැබැයි මේ වෙල්ති පර්සන් කියලා කියන්නේ ආට සල්ලි වගේම කාලේ තියෙනවා කියන එක. ඒක තමයි ධනවතා. හැබැයි දැන් අපි කතා කරන්නේ සල්ලි තියෙන මිනිස්සෙක් අපිට මේ සල්ලි නැති උනේ ඇයි කියන කාරණේ ගැන තමයි කතා කරන්නේ. එතකොට පළවෙනි එක තමයි මේ අපි කරන ජොබ් එක. අපි ගොඩක් වෙලාවට මේ ෆ්ලෝ එකත් එක්ක, කියන්නේ සමාජයේ දිහා බලලා නැත්නම් දෙමව්පියන්ගේ කැමැත්ත මත පදනම් වෙලා තමයි යන්නේ. අපි අද ලෝකේ ගොඩක් වෙනස් වෙලා. අපිට එතකොට එතනදී සිද්ධ වෙනවා මේ හොඳ අර අපි ඉන්න බොක්ස් එකෙන් එළියට ඇවිල්ලා ගොඩක් දේවල් කරන්නට කියලා. ඊළඟට දෙවෙනි එක අපි හිතනවා මේ 9-to-5 ජොබ් එක කරන එක තමයි එකම මාර්ගය. හැබැයි ඉතින් ඒක 80 ගණන් වල 90 ගණන් වල එහෙම එකක් තිබුණා තමයි. හැබැයි දැන් එහෙම බෑ නේද? අපිට අනිවාර්යයෙන්ම තමන් කරන රස්සාවට අනුව, ඔබට හොඳටම දැනිලත් ඇති, ලංකාවේ ඉඳලා ඇවිල්ලා වැඩ කරනකොට රස්සා දෙකක් තුනක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර අපේ ඉන්න සඳුළු තලයෙන් චුට්ටක් පහින්. ඊළඟට මේ තුන්වෙනි කාරණයක් තියෙනවා, ඉපෙයීම වෙනුවට ඉතුරුම් කෙරෙහි අවධානය යොමු කිරීම. දැන් සල්ලි ගොඩක් වෙලාවට මේ උපයන්නේ නැතුව ඉතුරු කරනවා කියන අර මට්ට කුණ්ඩලීගේ සිටුවේෂන් එකට අපි යන්න හදනවා. එහෙම කරන්න එපා. අපි ඉතුරු කරන දේ, අපි හම්බ කරන දේ හැම ආගමකම කියනවා වගේ ලොකු ගණන් අපි 10%ක් වගේ සමතන 20%ක් වගේ ප්‍රමාණයක් අපිට අයින් කරගන්න පුළුවන් වුණොත් ඒක වටිනවා. හැබැයි දැන් කවුරුරි කියන්න පුළුවන් මගේ ආදායමෙන් එකපාරට 20%ක් අයින් කරන්න බැහැනේ කියලා. මේ 20% අයින් කරනවා කියලා කියන්නේ අපි හිතමු ඉන්ෂුරන්ස් එකකට ඕගොල්ලෝ යම් කිසි මුදලක් යොදනවා කියන්නේ. ඒකත් මේ 20% ඇතුලේ තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ අනාගතයේදී පෙන්ෂන් එකක් බලාපොරොත්තුෙන් මොකක් හරි ආයතනයකට සල්ලි තැම්පත් කරනවා නම් ඒකත් මේ 20% ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කවදා හරි දවසක අනාගතයේදී මොකක් හරි ඉමර්ජන්සි එකකදී හදිසි දෙකකදී ගන්න තමයි මේ 20% තියෙන්නේ. ඉතින් ඒක අයින් කරලා තියාගන්න කියලා කියනවා. ඊළඟට හතරවෙනි කාරණයක් කියනවා, කොයි වෙලාවෙත් excuses දෙනවා. අයියෝ මේක කරන්න බැරි වුණා, අරක වුණා, මේක වුණා. බලන්න මං හිතන්නේ ඒ රටේ ඉන්න සමහර ජාතිකයන්, මං ජාතිකයන්ගේ නම් කියන්නේ, ඒගොල්ලෝ කොච්චර කඩිසරද කියලා හොයලා බලන්න. අපි හොඳයි, අපේ agility එක හොඳයි, අපි වැඩ කරනවා. නමුත් අනිත් ජාතීන් එක්ක බලන්න, පිටරටට ගියාට පස්සේ සංසන්දනය කරලා බලන්න. ඊළඟට කියනවා මේ ධනවතුන් වාසනාවන්තයි කියලා උපකල්පනය කරන්න. ඔව්, විදි ලොතරැයියක් ඇදුනොත් නම් එකපාරටම සල්ලි තියෙනවා. නමුත් එහෙම නෙමේ, ධනවන්තයෝ වෙලා තියෙන්නේ, ධනවත්තු වෙලා තියෙන්නේ තමන්ගේ සල්ලි සහ කාලය කියන එක හරියට කළමනාකරණය කිරීමෙන්. ඊළඟ කාරණයක් කියනවා මේ අපි ගොඩක් වෙලාට පුරුදු වෙලා තියෙනවා අසාර්ථක පුද්ගලයන්ගෙන් තමයි උපදෙස් ගන්න. එහෙම කරන්න එපා. ඒගොල්ලෝගෙන් අද්දකීම් ගන්න. හැබැයි ඔබගේ ජයග්‍රාහී මාවත තීරණය කරනකොට ඔබට සිද්ධ වෙනවා සාර්ථක පුද්ගලයන්ගේ ඒ සාර්ථකත්වය කොහොමද ලබා කරත්තේ කියන දේ ගැන ස්ටඩි කරන්න. කල්ලේ ඇඳුම ඔබට පුළුවන් විදිහට ඇඳ ගන්න. අනිතික තව වැරද්දක් අපි කරනවා, මේ සාර්ථක පුද්ගලයාගේ ඇඳුම ඒ පිටින්ම අඳින්න හදනවා. හිතන්නකෝ, එයාගේ වේස්ට් එක 40යි, ඔයාගේ වේස්ට් එක 28යි නම් ජබොක් ගාලා කලිසම බිමට වැදිනවනේ. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ නිසා you have to change your mindset. එතන මනස හදා ගන්න, වේස්ට් එක හදා ගන්න, ඒ වගේම මේ කරන්න තියෙන දේවල් ටික plan out කර ගන්න. ඊළඟට කියනවා මේ අපි ආයෝජනය කරන්න අපහසුයි. ආයෝජනය කරන්නේ නැති එක. දැන් ගොඩක් වෙලාවට අපේ තියෙන අපි concept එකක් තියෙනවා මෙහෙම. First you have to earn, then save and invest. ඒ කියන්නේ අපි මුලින්ම සල්ලි ටිකක් හොයාගෙන උපයාගෙන ඊට පස්සේ ඒකෙන් යම්කිසි මුදලක් ඉතුරු කරගෙන තමයි ආයෝජනය කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ හම්බ කරගෙන ටංකාලා ගිහිලි වල කොහේ හරි තැනක ඉන්වෙස්ට් කරන්න බලනවා. ඉතින් ඒක ඵලදායි නැහැ කියන එක තමයි යෝජනාවක් විදියට කරන්න. ඊළඟට මේ අපේ කිසිම මූල්‍ය ඉලක්කයක් තියාගන්න. එතන අපේ ඇත්තටම ටාගට් එකක් තියෙනවානේ, ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි කියන එක. මම කොතනද යන්නේ? ඒක අවුරුදු 20කින් වෙන්න පුළුවන් කඩා ගන්න. 10ට 5ට 1ට 2ට මාසෙට දවසට මේක කඩා ගන්න. එතකොට මූල්‍ය ඉලක්කයක් තියෙන්න ඕනේ. ෆයිනෑන්ෂියල් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඊළඟට කරන ලොකු වැරද්දක් තමයි අපේ ලංකාවේ කට්ටිය කොයි ලෝකෙ ගියත් හම්බ කරනවට වඩා වියදම් කරනවා. ඒක කරන්න එපා අපේ ආදරණීය මිතුරු මිතුරියනි. මොකද ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ලංකාව, ඒ කියන්නේ ලංකාවට වඩා සතුරුදායක දෙයක් කරන්න ඒ රටට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම උපයන හැම ඩොලරයකටම වග කියන්න සහ වග වෙන්න accountability එක හරි important. එකයි වග වෙනවා කියලා කියන්නේ. ඊළඟට කාරණයක් තියෙනවා, අලුත් දේවල් අපි අලුත් concepts අපි ඉගෙන ගන්නෙ නෑ. අලුත් concepts කියලා කියන්නේ ඉඳගෙන දැන් ලෝකේ ඉස්සරහට යනකොට දැන් AI එක ඇවිල්ලා තියෙනවා. දැන් මම professional trainer කෙනෙක් විදියට මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ ලියුම මම draft කරලා මම AI එකට දානවා. එතකොට ඇත්තටම ඒක තමයි වටින්නේ. දැන් එහෙම කරා කියලා මම AI කියන document එක එහෙමම blindly මම යවන්නේ නැහැ. මම අයිත් එක දිහා බලනවා. ඔන්නතන තමයි අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අපි copy කරන්න ගොඩක් කැමති. දැන් ජපානයේ ඇත්තටම ලෝකේ හොඳම ඔරලෝසුව වෙලා තියෙන මිලාදිකම ඔරලෝසුව ස්විස්සලන්තේ. හොඳම ඔරලෝසුව ජපානයේ. ජපාන මොකද කරේ? ස්විස්සලන්තයට ගිහින් ඉවරලා ජපානයේට අරගෙන ආවා මේ ටෙක්නොලොජි. අරන් ඉවරලා තමයි එතකොට ඒගොල්ලෝ ඒක ගෙනල්ලා තාක්ෂණය ඒගොල්ලන්ට ඕන විදිහට හදාගත්තා. ඊළඟ කාරණයක් තියෙනවා, මේ self discipline කියන එක හරි වැදගත්. ඒ නිසා මම අර මුලින්ම කිව්වෙත් ඒක තමයි, don't go with the flow. දෙමව්පියෝ කියන විදිහට, සමාජය කියන විදිහට, මගේ යාළුවා කියන විදිහට, මගේ සහෝදරයා සහෝදරී විදිහට, මගේ අයියා අක්කා වගේ නැතුව discipline එකක් අපි හදාගෙන වැඩ කරන්න කියන කතාව තමයි තියෙන්නේ. දැන් අපි බලමු, බලන්න මේ කියන කාරණා ටික කරනකොට අපිට තියෙනවනේ පැය 24ක් කියලා. එතකොට මේ පැය 24 අපි සාමාන්‍ය මේක බටහිර විද්‍යාවේ කියනවා මේ මේ වෙලාව 8:00 8:00 8:00 බෙදා ගන්න කියලා. ඒ කියන්නේ පැය 8ක් නිදා ගන්න, පැය 8ක් වැඩ කරන්න සහ පැය 8ක් රෙස්ට් එකක් ගන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට දැන් ওই රටේ ඔබ ඉන්නකොට ඔබට පැය 8ක් වැඩ කරන්න නෙමෙයි, පැය 12ක් විතර වැඩ කරොත් චුට්ටක් කල්පනා කරන්න. එතකොට ඔබ පැය 12ක් වැඩ කරනවා, පැය 8ක් ඔබ නිදිය ගන්නවා. එතකොට 8:00 12:20. එතකොට ඔබට තව හිතනවා පැය 4ක් තියෙනවා. මේ පැය 4න් ඔබ ඔබගේ අනාගත දියුණුව වෙනුවෙන් පැය කීයක් මිඩංගු කරනවා. ඒ නිසා අපිට ආදරේ නම් මේ කතා කරන අපිට යම්කිසි ගෞරවයක් තියෙනවා. අද ඉඳලා පැයක් ඔබගේ knowledge එක enhance කරගන්න, knowledge එක හදා ගන්න, අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න යන්න. එතකොට අපි කියනවානේ මේ ඇවිද්දොත් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. තව කතාවක් තියෙනවානේ, කන්ද අපි ළඟට එන්නේ නැහැ, කන්ද අපි ළඟට යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි ඒක කරන්න අපි සූදානම් වෙලා ඉස්සරහට යන්න. දැන් ගොඩක් වෙලාවට මේ අපි හිතනවා දැන් අපි කරන දේවල් ෆේල් වෙනවා. ද ෆේල් කියන එකේදී අපි කියන්නේ වෙලා ෆස්ට්, F කියන්නේ ෆස්ට්, A කියන්නේ attempt, I කියන්නේ in, අන්තිමේක learning, L. එතකොට ඒකෙන් කියන්නේ ඔබගේ පළවෙනි උත්සාහය තමයි ඉගෙනීමට තියෙන උත්සාහය ෆේල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අදත් ලංකාවේ ඉඳලා අපේ සහෝදර අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් බොහොම ආදරයෙන් ලෙංගතු කමින් ඉල්ලා සිටිනවා මේ කිව කාරණා ටික ඔබට ගැළපෙන විදියට එහෙට මෙහෙට කරලා. දැන් මම කිව්ව විදිහටම කරන්න බෑනේ නේද? මට ඔබට රෙදි ටික දෙන්න පුළුවන්, බොත්තම් ටික දෙන්න පුළුවන්, ඊළඟ නූල් ටික දෙන්න පුළුවන්, සිප් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඕන විදිහට තමයි ඔබගේ මෙෂර්මන්ට් එකට අනුව තමයි මේ කලිසම හරි ෂර්ට් එක හරි මහ ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම ආදරෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නිෂ්පාදක මණ්ඩලයට ස්තුති කරනවා. තව දවසක හම්බ වෙමු. ඒ නිසා මතක තියාගන්න අපිට පුළුවන් පොහොසත් වෙන්න, මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න. සතිමත් වෙලා අපි අපේ ජීවිතේ දිනමු. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.
බොහොම ස්තුතියි අමින්ත, අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා අදත් ජීවිතයට එකතු කරගන්න වැදගත් කරුණු පිළිබඳව අපිට කියා දුන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා.
කඳුළු තිබුණාද මාවතේ, රුදුරු හඳාම ජීවිතේ, වතුර හෙව්වාද හාමතේ, පැදුරු නැති රැක නිදිමතේ.
Money. සතුටෙව්වාට දස අතේ අඳුළුවාවාද හිතුමතේ නොමැති උදාක කැමතිදේ අඳුරගත්තාද හිත අපේ
ශ්‍රී ලංකා සංගමය විසින් සෑම වසරකම සංවිධානය කරන නවසිලන්තයේ ශ්‍රී ලංකා ප්‍රජාවේ දැවැන්තම උත්සවය හෙළමිහිර ප්‍රසංගය ගැනත් මතක් කිරීමක් අපිට කරන්න තියනවා නේද?
ඔව් නිරෝෂි, කලාවට සම්බන්ධ යෞවන යෞවනියන්ට තිබෙන ලොකුම හීනය තමයි තම හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකා මස්තකයට පැමිණීම. ඉතින් එම සීනය යථාර්ථයක් කරන්නට හෙළමිහිර වේදිකා මස්තකය සූදානම් කරලායි තියෙන්නේ. ජූනි 5 වෙනි දින සවස 6:30ට ඩොරති වින්ස්ටන් සෙන්ටර් එකේ 300කට අධික ප්‍රමාණයක් තම හැකියාව ඉදිරිපත් කිරීමට සූදානම් සිටිනවා. ඉතින් මෙය හෙළමිහිර ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබට වෙනස්ම වූ අත්දැකීම් රසක් ඇති කරන ප්‍රසංගයක් බවට මෙය පත්වනවා නොඅනුමානයි. ඉතින් මේ දිනවල එම ප්‍රසංගයේ සංවිධාන කටයුතු ඉතාමත් යහසුලුව සිදුනා නේද නිරෝෂි?
ඔව් කමිල, මේ පිළිබඳව කතා බහ කරන්න අද අපි සම්බන්ධ කරගන්නවා එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමන් සහ මෙම ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකතුමන්ව. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමන් චින්තක රණවීර මහතාට අපි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා.
ආයුබෝවන් නිරෝෂි.
මෙවර හෙළමිහිර ප්‍රසංගය වෙනදාට වඩා ඉතාමත්ම වෙනස් අයුරින් තමයි සිදුවෙන්නේ. ඉතින් සභාපතිතුමනි, මොන වගේ වෙනස්කම්ද සිදුවෙන්නේ? ඒ වගේම මේ සංවිධානය කිරීමේදී ඔබතුමාට සංවිධායක මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව අපි කතා බහ කරමු.
ඔව්, ඇත්තටම නිරෝෂි, මෙවර හෙළමිහිර විවිධ ප්‍රසංගය මේ ජූලි මාස 5 වෙනිදා මේ ඩොරති වින්ස්ටන් ශාලාවේදී පැවැත්වෙනවා. ඒකට ඔබ ඇතුළු මමත් මගේ සියලුම කමිටු සමාජිකයනුත් අපගේ උපදේශක කමිටු අයත් ලයිලයියේ ලෑස්ති වෙනවා. මොකද මේක කාලෙකට පස්සේ හෙළමිහිර ප්‍රසංගේ විශේෂ අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අයදුම්පත් අවසන් කිරීමේ දිනයට දින 20කට කලින් අයදුම්පත් 52ක් ලැබිලා තිබුණා. ඒක නිසා අපිට දින 20කට කලින් අයදුම්පත් අවසන් වන දිනය නම් කරන්න සිද්ධ වුණා. ඒ වගේම අපි ඒකෙන් ඉස්සෙල්ලාම පැමිණුණු පිළිවෙලට අනුව අංග 28ක් තමයි තෝරගත්තේ. 30ක් වෙනකන් අපිට යන්න පුළුවන්. අපි බලනවා මේ රිහර්සල් එකෙන් පස්සේ 30ක් විතර කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම විශේෂත්වය තමයි දරුවන් සහ වැඩිහිටියන් ඇතුළු ඉදිරිපත් කරන්නම් 300ක් මෙවර වේදිකාවේ තමන්ගේ හැකියාවන් නවසීලන්තයේ විසෙන්න තමන්ගේ ශ්‍රී ලාංකිකයන් තමන්ගේ හිතමිත්‍රාදීන්ට පෙන්නනවා. ඉතින් මේකත් අපිට ලොකු ආඩම්බරයක්, ඒ වගේම අපිට ලොකු ටාස්ක් එකක්. මේ ටික හරියට පිළිවෙලට අනුපිළිවෙලින් මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නොවෙන්න මේක ගෙනියන්න. ඉතින් මට මේකට ගොඩාක්ම සහාය වෙන්නේ ප්‍රධාන වශයෙන්
විශේෂයෙන්ම මගේ දෑබර කමිටු සමාජිකයන් සහ ඔබ ඇතුළු සියලුම දෙනාම තමන්ට දීපු රාජකාරියේ කිසිම ප්‍රශ්න කිරිල්ලක් රණ්ඩු කරගැනීමක් කිසිම ප්‍රශ්නයකින් තොරව බොහොම උනන්දුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම මට විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ මේ මට මේ ප්‍රසංගය ලස්සනට කරන්න ලැබෙන පළවෙනිම අනිත් හයිය තමයි මගේ කමිටු ඇරුණාම මේ අපේ අනුග්‍රාහක බවතුන් විශේෂයෙන්ම මගේ ප්‍රධාන අනුග්‍රාහක බවතුන් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ACLO මේ ට්‍රැවල්ස් ලිමිටඩ් ආයතනය මේ දර්ශි විජේසේකර මහත්මිය. ඇය බොහොම උනන්දුවෙන් සහ බොහොම කැමැත්තෙන් අපිට මේ හෙළමිහිර මේට ඉල්ලපු කතා කරපු පළවෙනි දවසේම ඇවිල්ලා ඇය මේ අපිට මේ ඇයගේ අනුග්‍රහයකේ ලබා දුන්නා. ඒ වගේම තමයි මේ ආරක්ෂා රක්ෂණ සමාගමේ අධිපති ෂෙහන් සපරත් මාදු මහතන්. මං ඇයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද කිසිම පැකිලීමකින් කිසිම ඩිමාන්ඩ් කිරීමකින් තොරව අපිට මේකට බොහොම සද්භාවයෙන් ඉදිරිපත් වුණා. ඉතින් එයාටත් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපිට හැමදාම හෙළමිහිර පටන් ගත්ත දවසේ ඉඳලාම උදව් කරන තවත් විශේෂ කාන්තාවක් ඉන්නවා. තමයි තරංගා ගුණසේන වීසකයා නවසීලන්ත සමාගමේ අධිපතිනිය. ඇයත් අපිට ගොඩාක් උදව් කරනවා. ඉතින් මේට අමතරව අපිට කිසිම අපහසුතාවකින් තොරව මේ අනුග්‍රහයකින් තව විශාල ප්‍රමාණයක් මෙවර අපිට සහයෝගය දක්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ අපේ මුදල්මය අතින් සහ මේකේ වැඩ කටයුතු සංවිධානය කිරීම අතින් කිසිම ගැටලුවක් උනේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ සහභාගී වෙන රිහර්සල් වෙන දරුවන්ට සහ එදාට ඉදිරිපත් කරන දරුවන් සියලු දෙනාටම කෑම වේලක් අපි අපේ උස්ලා සංවිධානයෙන් අපි දෙනවා. ඒ වගේම අනිත් සියලුම වැඩ කටයුතු බොහොම ලයිලයි සූදානම් වෙලා තියෙනවා. සංගීතය පැත්තෙන් අවශ්‍ය කරන සියලුම සංවිධාන කටයුතු කරගෙන යනවා. මෙවර අපිට සුපුරුදු පරිදි දොරති වින්ස්ටන් එකේ සංගීත මේ පාලනය කිරීමෙන් ටෝනි මහත්මා සහ අපේ ශ්‍රී ලාංකීය ඉතාමත් දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විශාරද අසංක දිනියගේ මහත්මයා අපිට උදව් කරනවා. ඒ වගේම ලයිටින් වලින් අපිට ජොස් මහතා ඔදොර්ති කේරියා පදිංචි කෙනෙක් අපිට උදව් වෙනවා. ඒ වගේම ඉතින් ඊට අමතරව අපිට තවත් අවශ්‍ය කරන සියලුම පහසුකම් අපි එතන සූදානම් කරගෙන තියෙනවා. එන අයට හොඳ කෑම වේලක් සහ තේ කෝප්පයක් සියලු දේවල් අපි එතන සංවිධානය කරලා තිනවා බොහොම සාධාරණ මිල ගණන් වලට. මං හිතන්නේ ඒක මගේ ඉස්සෙල්ලා හිටපු කමිටු අපේ මේ ඉවෙන්ට් මැනේජර් කළමනාකාරතුමා මෙම ප්‍රසංගයේ කළමනාකාරතුමා මම ඉතින් විස්තරයක් කරන්න ඇති. ඉතින් ඒ වගේම මම කියන්නේ එකම දේ තමයි මේ ප්‍රසංගය කාලෙකට දකින්න ලැබෙන විශාලම මෞලි මංගල්‍යයක්. මේක නව ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකික දූපුතුන් ඇතුළු ගොඩාක් වැඩිහිටියන්ගේ දක්ෂතා පෙන්නන හොඳම තෝතැන්නක්. ඉතින් මම ඒකත් එක්ක මේ කාර්යබහුලකම බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් යුතුව මේ විඳ දරාගෙන යනවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා වරද්දන් නැතුව තමන්ගේ ටිකට් පතමිල දී අරගෙන එන්න මෙම මේ ප්‍රසංගය බලන්න. ජූලි 5 වෙනිදා සවස 6 වෙනකොටවත් අවම වශයෙන් මෙම ශාලාවට එන්න. මේක පවත්වන්නේ නොම්බර 16 හෝවේ ස්ට්‍රීට් දොරති වින්ස්ටන් රංගහලේ. අපි හැමෝම දන්නවා තැනක් එතන. ඉතින් එන්න වරද්දන්න එපා. දිනේ වෙලාව කලින් එන්න. තමන්ගේ ටිකට් පත අපේ කමිටුවේ කාට හරි කතා කරලා මිලදී ගන්න. ඉතින් උගලන්ට හොඳ ෂෝ එකක් හොඳ ලස්සන ප්‍රසංගයක් බලන්න අපි අවස්ථාව උදා කරලා දෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි නිරෝෂි මට මේ අවස්ථාව ලබා දුන්නට.
අපි සමග සිටිනවා හෙළමිහිර ප්‍රසංගයේ ඉවෙන්ට් මැනේජර් ගයන් බුද්ධික මහතා.
ආයිබෝන් කියලා ඔබතුමංග පිළිගන්නවා.
ආයිබෝන් කමිල
කයන අය කියනකො අපිට හෙළමිහිර ප්‍රසංගය පැවැත්වෙන පරිශය කොහොමද සංවිධානය වෙලා තියෙන දාට, ඒ වගේම වාහන නැවැත්වීමේ පහසුකම්, කෑම බීම ලබා ගැනීම වගේ එදිනට සිදුවන ඒ දේවල් කොහොමද තියෙන්නේ, ඒ වගේම එදිනට මේ ප්‍රසංගය නැරඹීමට පැමිණෙන්නන්ට ලබා දෙන්න පුළුවන් උපදෙස් මොනවද කියලා.
ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඔබ යොමු කරන්නේ. එක ඇවිල්ලා වාහන නැවැත්වීමේ පහසුකම් ගත්තාම අංක දෙක විශේෂයෙන් අපි මේ වෙන් කරලා තියෙනවා, විශේෂ ආරාධිත අමුත්තන් සහ විශේෂ අයවලුන් සඳහා අංක තුන ප්‍රොෆෝමන්ස්ලා, ඒ කියන්නේ මේකට සහභාගී වෙන ඉදිරිපත් කරන්නන්ට වෙනම වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මේ සැරේ කිවි පාක් එක ඩොරටි වින්ස්ටන් හෝල් එක ඉස්සරහා තියෙන කිවි පාක් එක වාහන 60ක් ගාල් කරන්න පුළුවන්. ඒකට අපි නියාමකෙක් වෙනම වෙන් කරලා ඒ ටික ලෑස්ති කරලා තියෙනවා. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ නවසීලන්තයේ තියෙන නීති රීති වලට යටත් අපි වැඩ කරන හින්දා ඔය අඳුරු පාරවල වාහන නවත්තන්න එපා. ඒ අදාළ තැන්වලට පමණක් වාහන නවත්තන්න. ඊට අමතරව පාර දෙපැත්තේ කහයිරි නැති තැන්වල අපිට වාහන නවත්තන්න පුළුවන්. ඒක එකක් මතක් කරනවා. ඊට අමතරව අපි සාරවත් ආහාර වේලක් ලබා දෙනවා, අයිටම් 6ක් එක්ක ඩොලර් 15ක් වගේ මුදලකට. විශේෂයෙන් තේකකුත් අපි නොමිලේ ලබා දෙනවා. ඉතින් ඒක ඔබලා ඇවිල්ලාම රස විඳින්න. අපිට මේ වෙලාවේ මේ ආසන වෙන් කරන්න හැකියාවක් නැහැ. ආපු පිළිවෙලට තමයි ඔබ අසුන් ගන්න වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් උත්සවයේ 6 කාලා වෙනකොට පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඊට කලින් ඇවිල්ලා තමන්ගේ අත්දැකීම බිඳ ගන්න. විශේෂයෙන් ලාංකික කලාකරුවන් සහ විශේෂයෙන් පර්ෆෝමන්ස්ලා 300ක් වගේ පිරිසක් මේ වෙලාවේ සහභාගී වෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඇවිල්ලා අපිත් එක්ක ඒ අත්දැකීම බිඳ ගන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. බොහොම ස්තුති.
ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමන්ටත්, ඒ වගේම හෙළමිර ප්‍රධාන සංවිධායකතුමන්ටත් අපේ වැඩසටහනට පැමිණ ඒ පිළිබඳව අදහස් දැක්වීම පිළිබඳව.
නැටුමින් ගැයුමින් රංගනින් හැඩවෙන හෙළමිර ප්‍රසංගයේ නිවේදන කටයුතු නිරෝෂි විසින් සිදු කරනු ලබනවා. ඉතින් ලස්සන ප්‍රසංගයක් ඔබට ඉදිරියට දැක බලා ගන්න පුළුවන් වේ. ප්‍රසංගයේ සඳහා ටිකට්පත් දැන් ඔබට ලබාගත හැකි. ආසන තිබෙන්නේ 800ක් පමණයි මේ ශාලාවේ. දැනටමත් ටිකට්පත් සීමිත ප්‍රමාණයක් පමණයි ඉතුරු වී තිබෙන්නේ. ඉක්මන් කරන්න, අදම ඔබේ ටිකට්පත් පෙන් කරවා ගන්න. නවසීලන්තය තුළ ජීවත් වීමේදී ඔබට වැදගත් වෙන දේවල් අපි අපේ වැඩසටහන තුළින් නිරන්තරයෙන් කතා කරනවා. නිරෝෂී, පසුගිය සතියේ වොෆ් එක ගැන අපි කතා කරා. අපිට වොෆ් එක ගැන කතා කරන්න තවත් හුඟක් දේවල් තියෙනවා නේද?
ඔව් කමල, ඇත්තටම වොෆ් එක පිළිබඳව අපිට දිගින් දිගටම කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසාම තමයි අද දවසේදීත් අපි වෙස් පොයින්ට් හි අධිපති ඉන්දු සිරිවර්ධන මහතාව මැදිරියට කැඳවා ගත්තේ. ඉන්දු, වොෆ් පරීක්ෂණයක් නොකර සිටීමෙන් පදවන වාහනයකට ඇතිවන ආරක්ෂක බලපෑම්, එහෙමත් නැත්නම් නීතිමය බලපෑම් මොනවාද?
යනකොට හැමදාම ලයිට්ස් චෙක් කරනවා. ඉතින් කාට හරි කියලා ලයිට්ස් දාන්න කියලා එක බලන්න පුළුවන්. ඒතර හෝන් එක බලන්න ඕන, හෝන් එක වදින්න ඕනේ. මේ ඊට පස්සේ අපිට පුළුවන් සීට් බෙල්ට් ටික ඔක්කොම ලොක් එකට වැටෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. සීට් බෙල්ට් වල ඩැමේජ් එකක් තියෙනවා අපිට පේනවනේ. එතකොට අපි දන්නවා ඩැමේජ් එක ලොක් එකට වැටෙන්නේ නැහැ කියලා. හිතන්නකො ක්ලික් වෙන්නේ නැහැ කියලා. අපි දන්නවා කෙනෙක් මේක ෆේල් වෙනවා කියන එක. දැන් වයිපර් එක දාලා වයිපර් එකට වතුර එන්නත් ඕන. වයිපර් එකට වතුර විදින ක්‍රමයක් තියෙනවනේ. දැන් ඒකේ වතුර නැත්තම් වතුර විදින එකේ ඒක තමන්ට ගෙදර සනින් කරගන්න පුළුවන්. දැන් සමහර තැන්වල ඒ වතුර විදින් නැත්තම් මේ වින්ස්ක්‍රීන් එකට වයිපර් එකට ඒක ෆේල් කරනවා කියලා. අපි නම් ඒ කියන්නේ ඒක වතුර ටික පුරෝණ විතරනේ ඒකට තියෙන්නේ. ඉතින් ඒකවත් කරන්නේ නැති කට්ටිය ඉන්නවා. මීතුරු දිහා ඉස්සරහා වින්ස්ක්‍රීන් එක දිහා බලලා අපිට පුළුවන් කියන්න. දැන් අපි හුඟාක් වෙලාවට මේ හයි මෝටර්වේ එකේ යන වාහනයක් නම් චූටි ගල් ස්ටෝන් චිප් එකෙන් පුඩි චූටි ගල් වදිනවා මීතුරුට. ඒ වැදුනහම මේ විදුරේ ඩැමේජ් වෙනවා, චූටි ක්‍රැක් වෙනවා. දැන් ඒ ක්‍රැක් එකක සයිස් එකක් තියෙනවා මනින්. නමුත් ඕකන් හිතා ගන්න පුළුවන් ඒ ක්‍රැක් එක සාමාන්‍යයෙන් හිතන්න සෙන්ටිමීටර 3-4ක් වගේ දිගයි කියලා. ඒක කෙටිම අසමත් වෙනවා. ඒක එහෙම එකක් පාස් කරන්නේ නැහැ. ඒක Taman දැනන් ඉන්නවා. අර අව් වෙනකොට අපි පාත් කරන සන් වයිසර් එක. ඒක ඩ්‍රයිවර් කේක පැත්තේක හරියටම ඒක තියෙන්න ඕනේ. ඊට පස්සේ Tamanටම කරන්න පුළුවන් වැඩක් තමයි දොරවල් හතරම, දොරවල් පහක් තියෙනවා නම් ඒ හැම දොරක්ම ඇරෙනවද වැහෙනවද කියලා බලන්න ඕනේ. ඇතුළෙනුයි පිටිනුයි. නමුත් පිටිපස්සේ දොර බූට් එක බැහැ කරන්නේ ගෙඩියෙන් විතරයි. අනිත් දොරවල් බලන්න පුළුවන්. මේ ඒ දොරවල් හරියට ඇරෙනව වැහෙනව කියන එක. ඊළඟට මේ මේකත් මේ හොඳ දෙයක්. ධාවනය කරන ගමන් කාර් එක ගැන පොඩ්ඩක් හිතන්න මේ වෙලාවේදී. අපිට පුළුවන් බ්‍රේක්, ඒ කියන්නේ පිටිපස්සේ වාහනයක් නැති වෙලාවක 50 පාරක වගේ බ්‍රේක් කරලා බලන්න පුළුවන් කාර් එක හොඳින් නවතිනවද. පිටිපස්සේ බලලා බ්‍රේක් කරන්න ඕන. මොකද නැත්තම් පිටිපස්සේ එක්කෙන ඇවිල්ලා හප්පනවා. මේ එතකොට මේ එක පැත්තකටවත් ඇදෙන දැන් සමහර කාර් දිනවා බ්‍රේක් කළාම එක්ක දකුණු පැත්තට ඇදිලා යනවා, නැත්නම් වම් පැත්තට ඇදිලා යනවා. ඒ දේ සිද්ධ වෙනවද කියන එක බලන්න ඕනේ. එහෙම වෙනව නම් එක කෙටලුවක් තියෙනවා. ඊළඟට දැන් මේකේ මේ ස්ටියරින් එක තියෙනවනේ. අපි ස්ටියරින් එක අතින් හරවන්නේ ස්ටියරින් වීල් එක. ඒක හරියම වැදගත් කොටසක් නෙමෙයි වාහනේ තියෙන. අපිට ඔය තැනිතලා පාරක කිලෝමීටර් 50 වේගයේ තියෙන එක අපි ධාවනය කරන ගමන්, හැබැයි මේ බිසි නැති පාරක් වෙන්න ඕනේ. අපිට ස්ටියරින් එක මේට අතින් අතහැරලා බලන්න පුළුවන් මේ වාහනේ කොහට හරි යනවද කියන එක. ඒ කියන්නේ ස්ටියරින් එකේ තියෙන දෝෂයක් නිසා අපි අත බුරුල් කළාට පස්සේ ස්ටියරින් වීල් එකෙන් වාහනේ එක්ක දකුණට හැර එක්ක වමට හරි යනවා නම් ඒක ගැටලුවක් තියෙනවා කොහේ හරි. ඒක සමහරට වීල් అలයින්මන්ට් එක වෙන්න පුළුවන්. නැත්නම් පද්ධතිය මොකක් හරි ගෙවිලා තියෙන්න පුළුවන්. දැන් ඔය වගේ පරීක්ෂණ කළාට පස්සේ තමන් මේ කාර් එක ටෙස්ට් එකට දානකොට දන්නවා මේ වාහනේ මෙහෙම ප්‍රශ්න තියෙනවා, මේවට ෆේල් වෙයි කියන එක. ඒතර එහෙම ෆේල් වෙන්න කැමති නැති අය ඉන්නවා නම් ඒගොල්ලන්ට ඊට කලින් මේ වාහනේ මේ අලුත් වැඩියා කරන තැනකට ගිහිල්ලා පැහැදිලි කරලා කියන්න බුලා මෙන්න මේ ප්‍රශ්නේ මම දකින්නවා මේ වාහනේ, ඒ නිසා ඒක හදලා දෙන්න කියලා. ඉතින් ඒක හොඳ දෙයක්. දැන් ඕකේ තියෙනවා ෆ්‍රී ඉන්ස්පෙක්ෂන් කියලා ක්‍රමයක්. දැන් විශේෂයෙන් ට්‍රක්ස් වලට කරන මේ රටේ ට්‍රක්ස් බස් වගේවට තියෙනවා. ඒක කරන්නේ වොෆ් එක නෙමෙයි, ඒකට කියන්නේ COF කියලා, සර්ටිෆිකේට් ඔෆ් ෆිට්නස්. ඒකෙදී ඒක ටිකක් ලොකු පරීක්ෂණයක්. ඒක පැයකමාරක් විතර අරගෙන කරන එකක්. එතෙන්දී හුඟක් ඔය මේ ට්‍රක්ස් අයිති කට්ටිය කරන වෙලත් තමයි ප්‍රී COF ටෙස්ට් එකකට ගෙනිනවා වෙන තැනකට. ඒගොල්ලෝ වාහනේ සම්පූර්ණයෙන්ම පරීක්ෂා කළා, ෆේල් වෙන්න පුළුවන් තැන් ටික හදනවා. ඒ හදලා තමයි COF ටෙස්ට් එකට ට්‍රක් එක දාන්නේ. මොකද ඒගොල්ලන්ට දෙපාරක් ඔතෙන්ට එන්න බෑ. ආයි ටෙස්ට් එක කරන්නයි ආයිමත් හදලා රීචෙක් එකටයි ගේන්න බෑ. මොකද මේ ට්‍රක් එකක් බස් එකක් වගේ එකක් හැමතිස්සෙම දහවණේ වෙනවා. ඒකත් දහවණේ කරන්නේ නැතුව තියෙන එක ලොකු පාඩුවක් ඒ ආයතනට. ඒක නිසා ඒ වගේ ක්‍රම තියෙනවා.
ඉන්දු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි අලුත්ම අලුත් වාහනයක් ගත්තොත් වොෆ් එකක් අවශ්‍යද කියන එක. මං හිතන්නේ මේ ප්‍රශ්නය ඉතාමත්ම සුලභ ප්‍රශ්නයක්. අපි කැමැති ඔබෙන් අහන්න වොෆ් එකක් ඇත්තටම අලුත් වාහනයකට අවශ්‍යද කියන එක.
ඔව් නිරෝෂිත්, දවසේ රජයේ තියෙන හැම වාහනයකටම මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් අවශ්‍යයි, වොෆ් එකක් අවශ්‍යයි. ඒක අලුත් උනත් අවුරුදු 50ක් පරණ උනත් වොෆ් එකක් අවශ්‍යයි. ඔයා අහනවා ඇත්තේ දැන් හිතන්න ඔයා බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්නවා කියලා ගිහිල්ලා ඒජන්සි එකකින් මොකක් හරි ප්‍රසිද්ධ නමක් තියෙන. ඒතර බ්‍රෑන්ඩ් ඒ කියන්නේ ජපානේ පාවිච්චි කරලා කියන අපි ගන්න නෙමෙයි, බ්‍රෑන්ඩ් නිව් එකක්. ඒකක් ගන්නකොට මේ රටේ මේ දවස්වල තියෙන නීතිය තමයි අවුරුදු 3කට දෙන වොරන්ටි ඔෆ් ෆිට්නස් එක. මොකද ඒක බ්‍රෑන්ඩ්, ඒක අලුත්ම අලුත් ෆැක්ටරියෙන් එඩිට ආපු කාර්යයක්. ඒකට අවුරුදු 3ක් යනකම් ඒකට වොරන්ටි ඔෆ් ෆිට්නස් එකට කාර්යයක් ගෙනියන්න අවශ්‍ය නැහැ. නමුත් රෙජිස්ට්‍රේෂන් එක කියන එක අනිත් පැත්තේ තියෙන ලේබල් එක අවුරුද්දක් ගානේ නැවත මාස 6ක් ගානේ අලුත් කරන්න ඕනේ. ඒකට ඉතින් වාහනේ කොහටවත් ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔතන අනිත් පැත්ත තමයි වොරන්ට් ඔෆ් ෆිට්නස් එක හා සමාන තවයක් තියෙනවා COF කියලා. ඒ COF එක යන්නේ කමර්ෂල් එහෙම නැත්නම් වෙළඳ වාහන වලට. දැන් අපි උදාහරණ ගමු ටැක්සියක් තියෙනවා කියලා අපිට. දැන් මම බ්‍රෑන්ඩ් නිව් ටැක්සි එකක් ගත්තා ප්‍රසිද්ධ කම්පැනි එකකින් මේ රටේ තියෙන මට ඌබ දුවන්න කියලා. හැබැයි ඒකට දෙන COF එක අවුරුද්දක් තියෙන්නේ නැහැ ඒක බ්‍රෑන්ඩ් නිව් උනට. ඒක මාස 6න් 6ට අලුත් කරන්න ඕනේ. ඒ සිද්ධ වෙන්නේ වෙළඳ වාහන වලට විතරයි. නමුත් දැන් බොෆ් එක තියෙන වාහන ඇවිල්ලා පෞද්ගලික වාහන. ඒවැ බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නකොට අවුරුදු 3ක් හම්බෙනවා. ඊට පස්සේ හැම අවුරුද්දකම මේක අලුත් කරන්න ඕනේ.
අපි දැන් ගොඩක් වෙලාවට කතා කරේ වොෆ් එකක් කොහොමද කරන්නේ, වොෆ් එක කියන්නේ මොකද්ද, මේ ගොඩක් විස්තර අපි කතා බහ කරා. ඇතරම ඉඳු වොෆ් පරීක්ෂණයක් කිරීමේදී කොහොමද අපි හරි ආයතනයක් තෝරගන්නේ?
ඔව් නිරෝෂි, ඒ ප්‍රශ්න නම් ටිකක් අමාරුයි උත්තර දෙන්න. ඒක විශ්වාසය මත තමයි තියෙන්නේ. ඉතින් තමන් කාලයක් යම්කිසි ආයතනයක් දන්නවා නම් ඒ ආයතනේ වැඩ කරන කට්ටිය විශ්වාසවන්ත නම්, ඒ කියන්නේ මේ අවංක සේවයක් ලබා දෙනවා නම් ඒක හොඳයි. එතකොට ඒක දැන් එකපාරට තේරුම් ගන්න අමාරු වෙන මේ පුද්ගලයා මෙහෙම තමයි මේ ආයතනය කොහොමද කියන එක. එතකොට ඔය තාක්ෂණයෙන් අපිට පුළුවන් ඔය Google reviews වලින් බලන්න මේ අපි යන්න හිතාගෙන ඉන්න ආයතනේ හොඳ නරක මොනවද කියන එක. ඉතින් Google reviews ඒ කියන්නේ හොඳ තැනකට බලලා යන එක වඩා හොඳයි. ඒ වගේම ප්‍රසිද්ධ ආයතන කීපයක් තියෙනවා නෝ ශ්‍රීලන්තේ, VTNZ එක, AA එක. ඉතින් ඒවැ කොහොමටත් මම විශ්වාස කරනවා හොඳ පරීක්ෂණයක් කරනවා කියන එක. ඉතින් සමහර අය කැමති නැහැ ඉතින් වලට යන්න. නමුත් ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ ඒක තමයි. මේ අපි ඒක සමහරට අපි එකපාරක් අහුවෙන්න පුළුවන් කොහේට තැනකට ගිහිල්ලා, ඒ කියන්නේ වැඩේ හරියට සිද්ධ වුණ නැහැ කියන එක. නමුත් ඊළඟ පාරදී ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොනවගේ තැනකටද යන්න ඕනේ කියන එක.
ඉතාමත්ම වැදගත් තොරතුරු ටිකක් අද දවසේ අපි ඔබ හමුවට ගෙනාවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද මේ පිළිබඳව වොෆ් එක පිළිබඳව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණේ වෙස්ට් පොයින්ට් මෝටර්ස් හි අධිපති ඉන්දු සිරිවර්ධන. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔහුට. අද ජන්මභූමි අවසානයේදී ඉතාමත්ම වැදගත් කරුණක් ඔබ වෙත තබන්නට අපි හිතුවා. ඒ තමයි අපේ ලෝකය මේ දවස්වල වඩාත් අඳුර වුණු ගිගුරුම් සහ ගිනි දැලින් තැවෙමින් සිටිනවා. මෙහිදී අපි අමතක නොකළ යුතු දෙයක් තමයි ජීවිතය කියන්නේ තරහෙන්වත් වෛරයෙන්වත් පිරිසුලං නොවේ, සැනසුමෙන් කරුණාවෙන් හා අනුකම්පාවෙන් පිරුණු සුළඟයි. යුද්ධයකින් ලැබෙන්නේ විනාශයයි, ඒක අපි කවුරුත් දන්නවා. අවිගත්තෝ අවියෙන්ම නැසෙයි. වෛරය මිනිසාගේ සුන්දර සිහින බිඳහෙලයි. යුද්ධය කියලා කියන්නේ බය සහ අවිශ්වාසය ඇති කරන මගක් පමණයි. ඉතින් අපිට යුද්ධයක් අවශ්‍යද? අපේ ලෝකය ලස්සන කරන්න අවශ්‍ය වන්නේ සාමයයි. සාමය කියන්නේ නිවන් සංසුන් බවක් පමණක්ම නෙවෙයි, එය මනුෂ්‍යයා අතර සහජීවනයට, ගෞරවයට සහ එකිනෙකා උදෙසා සිතන හදවතකට යන පාරයි. සාමය තෝරගන්න, මිනිසත්කම තෝරගන්න, ජීවිතය තෝරන්න, යුද්ධයට අවියට තිත තබන්න අපි ප්‍රාර්ථනා කරමු. අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා එන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
Never miss your favorite shows again. Click on to planetaudio.org.nz.
business, boating, belly dancing. Whatever you're interested in learning, community education is alive and well at a school near you. Gain skills, find a hobby, learn a language, get fit, learn to relax. Visit aucklandcommunityeducation.co.nz to find courses in your neighbourhood. Cooking, computing, Cantonese.
One of the longest-running Filipino radio shows, Dinig Pinoy, delivers the hits every time. From classic tracks to modern chart toppers, hear them all alongside the latest headlines in business, entertainment, and community notices at 104.6 Planet FM. Every Saturday, 12:25 till 2 p.m. Dinig Pinoy, your music connection to the Philippines.
Halina't makinig tuwing Linggo mula alas 4:20 hanggang alas 5:20 ng hapon dito sa Samut Sari, sumasahing papawid mula sa 104.6 Planet FM.
Naghahatid sa inyo ng serbisyong publiko at balitang pangkomunidad.
Mga balita mula sa ating bansa, mga balitang pampelikula,
kulturang Pinoy, mga panayam sa iba't ibang panauhin, mga dokumentaryo,
karagdagang ulat at balitang palaro,
malumang tugtugin at original na witing Pinoy,
balitang bulilit, magagandang pangyayari hinggil sa kababaihang Pinoy at iba pa.
At marami pang samot-saring mga bagay na ukol sa buhay Pinoy.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Our place.
Yes, our deep heart.
Our day care.
Our place, Auckland. Good weather, good people, and I like it.
I love weather here. Not too much hot and not too much cold.
I love the fact that I'm in the centre of a very, very busy city and there's all these amazing parks. I can enjoy solitude in the centre of a city with 1.something million people.
I do like Auckland because of the business. And also I like the weather over here and I like the people.
Every community is living very peacefully and friendly. This I like.
On air, online, on mobile. planetaudio.org.nz. The Community Connection.
Property Matters. Proudly brought to you by Barfoot & Thompson.
Join me, Stephen Dallow, each week as I chat with guests across the property investment landscape and answer your questions as landlords and tenants. We're on air Mondays 4:15pm on Planet FM 104.6 or download the podcast at barfoot.co.nz/property matters.
Property Matters.
Senior Focus is a reflective radio program designed for those 50 plus, where you can listen to a wealth of knowledge and expertise and insights coming from within our senior community. Our range of topics and guests stretching from the personal to the professional, from advocates to inventors and heritage buffs, will offer unique perspectives. Our Senior Focus program is on at 5:25pm on Sundays. Or listen online at any time at planetaudio.org.nz/seniorfocus.